ප්‍රධාන වැඩ කටයුතු අද දින න්‍යායපත්‍රයේ විෂාංක 1 සහ 2 පාර්ලිමේන්තු ස්ථාර නියෝග යටතේ තීරණ දෙකක් අනුමත කිරීමට ගරු සභානායකතුමා.
ගරු කතානායකතුමනි, අද දින න්‍යායපත්‍රයේ ප්‍රධාන වැඩ කටයුතු වල විෂාංක 1 සහ 2 පාර්ලිමේන්තු ස්ථාර නියෝග යටතේ තීරණ දෙකක් පාර්ලිමේන්තු විසින් අනුමත කිරීම සඳහා මම ඉදිරිපත් කරමි.
To start the debate, Honorable Dr. Nishantha Samarabira, you have 14 minutes.
ගරු කතානායකතුමනි, අද දවසේ ඉතාම වැදගත් සාකච්ඡාවක් මතු කරගන්න අවස්ථාව ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙනවා. විශේෂයෙන්ම කෝප් කමිටුව විදියට පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල යම් වෙනස්කම්ක් සහිතව මතු කරගන්න ලද වැඩපිළිවෙලක් සම්බන්ධයෙන් කෝප්සා කෝපා සභාවල මේ කටයුතු සම්බන්ධයෙන් අද දවසේ මේ සාකච්ඡාවට සම්බන්ධ වෙන ලැබීම සතුටක්. විශේෂයෙන්ම අපි අදහස් කරනවා පාර්ලිමේන්තුවේ පහුගිය වකවානුව ඇතුළත කෝප් කමිටුව විදියට, එහෙම නැත්නම් පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව විදියට විමර්ශනය කරන ලද ආයතන විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ ආයතන ඒ සම්බන්ධව විමර්ශනය කරද්දී මතුවලා තියෙන කරුණු, විශේෂයෙන්ම මේ දූෂණ වංචා මේ අක්‍රමිකතා සම්බන්ධ ගැටලු මහජන අවධානය යොමු වෙලා තියෙන වෙලාවක්, ඒ පිළිබඳ අපි විශේෂ අවධානයක් යොමු කළා. මුළු ඒ ආයතන පද්ධතිය පිළිබඳ විශේෂයෙන්ම අධ්‍යයනය කළා. අපේ කෝප් කමිටුව විදියට කාර්යභාරයක් කරා. ඒ කාර්යභාරය තමයි මේ අධ්‍යයනයන් සහිතව ඒ පිළිබඳ විමර්ශනය කළා, රටට නිශ්චිත කරුණු අනාවරණය කරන්න සැලැස්වීම. හැබැයි අපි හිතනවා ඒක ප්‍රමාණවත් නෑ කියලා. ඒ වගේම රටේ මහජනතාවත් හිතනවා. විශේෂයෙන්ම ගත්තම මේ කෝප් කමිටුවේ ක්‍රියාවලිය, එහෙම නැත්නම් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වගේ ආයතනවල, රාජ්‍ය ගිණුම් කාරක සභාව වගේ ආයතනවල ක්‍රියාකාරීත්වය සම්බන්ධව මහජනතාවගේ අවධානය විශාල වශයෙන් යොමු වෙලා තියෙන කාලයක තමයි අපි ඉන්නේ. පහුගිය කාලයක් පුරාම රටේ සිදුවෙච්ච දූෂණ වංචා ඒ අක්‍රමිකතා නාස්ති මේ සියල්ල සම්බන්ධව ජනතාවගේ තියෙන අවධානය කොතරම් විශාලද කියනවා නම්, ඊට සමාන්තර දැවැන්ත අවධානයක් මේ කෝප්සා කෝපා කමිටු වෙනුවෙන් යොමු වෙලා තියෙනවා. ඉතින් අපි පහුගිය කාලයේ පුරාම සාමාන්‍ය වශයෙන් ගත්තු ක්‍රියාමාර්ගය ප්‍රැක්ටිස් කරමින් හිටියා. ඒක තමයි මේ අපි කෝප් කමිටුව විදියට හිතුවොත් ඊට අදාළ ආයතන 457ක විතර ප්‍රමාණයක් තියෙනවා. නමුත් ඇත්තටම ගත්ත මේ ආයතන 457නුත් යම් ප්‍රමාණයක් සම්බන්ධව විවිධ විවාදාත්මක තත්ත්වයන් තියෙනවා. සමහර ආයතන විගණකාධිපති දෙපාර්තමේන්තුවට තමන්ගේ ආයතන විගණනය කරන්න නොදී අරින අවස්ථා අපිට නිරීක්ෂණය වෙලා තියෙනවා. එවැනි ආයතන ගණනාවකුත් තියෙනවා. ඉතින් මෙවැනි තත්ත්වයන් යටතේ රටේ අවධානය ඉතා විශාල වශයෙන් මේකට යොමු වෙලා තිබුණා. නමුත් අපිට කරන්න පුළුවන්කම තිබුණේ මෙතෙක් කාලයක් පාර්ලිමේන්තුව ඇතුලේ ඒ ප්‍රැක්ටිස් වෙමින් තිබිච්ච සාමාන්‍ය ක්‍රියාදාමයේ පමණයි. ඒ සාමාන්‍ය ක්‍රියාදාමයේ ඇතුලේ වෙන්නේ මහජනතාව දකිනවා පාර්ලිමේන්තුවට ගෙන්නනවා ඒ අදාළ ආයතනය ගෙන්නවලා විගණකාධිපතිවරයාගේ ගිණුම් වාර්තාව පදනම් කරගෙන යම් ශේෂ ප්‍රමාණ යම් ගැටලු ප්‍රමාණයක් පිළිබඳව තවදුරටත් අධ්‍යයනයක් කළා අතෑරෙනවා. ඊට පස්සේ ඒකෙන් වාර්තාවක් පාර්ලිමේන්තුවට සභාගත වෙනවා. ඒකත් මාස 3කට වතාවක් පොදු වාර්තාවක් විදිහට තමයි සභාගත වුනේ. මේක තමයි මෙතෙක් කල් පාර්ලිමේන්තුවේ තිබිච්ච ක්‍රියාවලිය. හැබැයි අපි ගත්තම මේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව ස්ථාපිත කරලා තියෙන්නේ පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 120 යටතේ. මේ 120 යටතේ තියෙන සම්පූර්ණ අදහස කියෙව්වම පොදුවේ මතුවෙන කාරණයක් තමයි මේක තියෙනවා 123 යටතේ රාජ්‍ය මූල්‍ය නිසි පරිදි පරිහරණය කිරීම සහතික කරලනුවස් ඊට අදාළ කාරණාවලට විසඳුම් සැපේන ක්‍රියාමාර්ග පිළිබඳ නිරීක්ෂණ සහ නිර්දේශ මේ වාර්තාවලට ඇතුළත් වෙන්න ඕන කියලා. එතකොට අපි හිතනවා මේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව රාජ්‍ය ව්‍යාපාරයක් සම්බන්ධව යම් නිරීක්ෂණයක් අධීක්ෂණයක් කරනවා නම් ඒ අධීක්ෂණය කරද්දී අපි සමත් වෙන්න ඕනකම තියෙනවා ඒ ආයතනය තුලින් රාජ්‍ය ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය නොවීම සම්බන්ධ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකත් ඒකේ සම්බන්ධ ඒ මූල්‍ය විනය සම්බන්ධ සියලු ගැටලු අනාවරණය කරගන්න ඒ වගේම ඒ මතුවෙන ගැටලු වලට විසඳුම් සැපයන ක්‍රියාමාර්ග පිළිබඳව නිරීක්ෂණ සහ නිර්දේශ ඇතුළත් කරන්න. ඉතින් අපි 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 දැක්ක දේ තමයි විවිධ මට්ටම්වල නිර්දේශ දැනුම් දුන්නත් බොහෝ අවස්ථාවල මේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධවත් නැවත ගැටලු මතුවෙනවා. ඒ නිසා මේ ආයතන පද්ධතිය ඉතාම ඒ කියන්නේ මේ රාජ්‍ය ව්‍යාපාර පද්ධතිය ගත්තම එතරම් කලමනාකරණයකට ලක්වෙච්ච ආකාරයක් අපි දැකලා තිබුණේ නැහැ. ඉතින් ඒක නිසා ඒක එක කාරණයක්. දෙවෙනි කාරණේ තමයි රටේ මහජනතාවගේ පැත්තෙන් දිගටම මතුවෙච්ච ප්‍රශ්නයක් තිබ්බා. මෙලෙස පාර්ලිමේන්තුවට ගෙනල්ලා සාකච්ඡා කරනු ලබන මේ ආයතනවල හෙළිදරව් වෙන වංචා දූෂණ අක්‍රමිකතා සම්බන්ධව කාරණා වලට මොකද වෙන්නේ? ඒවා පාර්ලිමේන්තුවේ පුස්තකාලේ රැඳිලා තියෙනවා විතරයි. වෙන මොකුත් වෙන්නේ නැහැ කියන ප්‍රශ්නේ. සම්මතයක් විදිහට තිබුණා මේ වාර්තාව සභාගත කරාම කථානායකවරයාගේ අනුමැතිය යටතේ අවශ්‍ය නම් නීතිපතිවරයාට යවන්න පුළුවන් නීතිපතිවරයා හරහා තවදුරටත් පරීක්ෂා කිරීමක් කරන්න පුළුවන් කියන කාරණේ. නමුත් මෙතෙක් කාලයක් ඉතිහාසය ඇතුළේ එහෙම ප්‍රැක්ටිස් වෙලා නැහැ. ඒ නිසා මහජනතාව දැක්කේ කෝප් කමිටුවට ගේන ඉදිරියට එන යම් ආයතනයක සාකච්ඡාවක් කරනවා ඒක මාධ්‍ය ප්‍රචාරය වෙනවා හැබැයි ඒකෙන් ඉදිරියට කිසිවක් වෙන්නේ නැහැ කියන එක ඒ ගැටලුව තිබුණා. ඒ වගේම විපක්ෂ කණ්ඩායම් සමේ බොහෝ කණ්ඩායම් ජන සමාජයේ තර්ක කරමින් ඉන්නවා මේක ඇතුලේ නිලධාරීන් බය වෙනවා. හේතුව තමයි මෙතෙක් කල් තිබිච්ච විවිධ ක්‍රියාමාර්ග හරහා ඒ වෙච්ච අක්‍රමිකතා පිළිබඳව ඊට වැඩිදුර විමර්ශන වලට නොයෑම විසින්ම ඒ සඳහා බලය දෙන ලද දේශපාලඥයන් මේ ක්‍රියාවලියෙන් බේරෙන තත්වයක් තිබුණා. ඒතොර නිලධාරීන් පමණයි මේ ක්‍රියාවලිය ගැටළු වලට මුහුණ දෙන්න සිද්ධ වුණේ. ඉතින් මේ නිසා අපි විශ්වාස කරනවා අපි තීරණය කරා මේ ස්ථාවර නියෝගවල යම් වෙනස්කමක් අපේක්ෂා අවශ්‍යයි මේ පිළිබඳව වේගෙන් ක්‍රියාත්මක වීම සඳහා. ඒ නිසා තමයි අපි ඉල්ලුවේ ස්ථාවර නියෝගවලට වෙනස්කමක් ඉල්ලුවා. ඒ යටතේ අපිට 119 120 කියන ස්ථාවර නියෝගවලට වෙනස්කමක් විදියට මෙකි අල්ලාසෝ දූෂණ ක්‍රියාවන් සිදු ඇති බවට කාරක සභාව නිගමනය කළහොත් ඒ පිළිබඳ වාර්තාව පාර්ලිමේන්තුවේ සභාගත කළ පසු පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන අවස්ථාවකදී එකී සිද්ධීන් සම්බන්ධයෙන් නිසි පියවර ගැනීම සඳහා එකී සිද්ධීන් ඍජුව අල්ලාසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට හෝ පොලිස්පතිවරයාට කාරක සභාව විසින් යොමු කරනු ලැබිය හැකිය කියලා සංශෝධනය. ඉතින් අපිට ඒක ලැබිලා තියෙනවාද? ඒ අනුව මේ අර ගැටළු වලට විසඳුම් ලැබෙන පරිදි මේ ආයතන වලට අපේ කෝප් කමිටුව ඇතුලේදී නැත්නම් කෝපා කමිටුවටත් පුළුවන් මේ ඇතුලේදී කරනු ලබන ඒ නිරීක්ෂණ සම්බන්ධ වාර්තා පැමිණිලි විදියට CID එකට හෝ බ්‍රයිබරි කමිෂන් එකට බාර දෙන්න මෙතෙන් සිට අපිට හැකියාව ලැබෙනවා. ඒක ලංකාවේ පාර්ලිමේන්තු ඉතිහාසයේ විශේෂම අවස්ථාවක්. මෙතෙක් කාලයක් කෝප් සහ කෝපා කමිටු විදියට තිබුණට මේ මූල්‍ය පිළිබඳ විමර්ශනයන් වල ප්‍රගතිදායක ඉදිරිපින්මක් විදියට ගුණාත්මක ඉදිරිපින්මක් විදියට අපි සලකන අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ඒ නිසා මේ අවස්ථාවේ බලාපොරොත්තු වෙනවා පහුගිය කාලේ විමර්ශනය කරන ලද ආයතන 8කට අදාළව විමර්ශන සඳහා පැමිණිලි 23 මේ සතිය ඇතුළත බ්‍රයිබරි කමිෂන් එකට බාර දෙන්න. ඒ වගේම අපි තවදුරටත් කරුණු ගණනාවක් තියෙනවා විශේෂ අක්‍රමිකතා සම්බන්ධව CID එකට අදාළ පැමිණිලි සඳහා ඉදිරිපත් කරන්න. ඒ වගේම ගරු කථානායකතුමනි, මම මෙතන අද කතාවේදී මතු කරගන්න ඕන අපි ඇත්තටම කෝප් කමිටුව විදියට මේ ආයතන 457 ගත්තම වෙන වෙනම කැඳවල අවසන් කරන්න පුළුවන් ක්‍රියාවලියක නෙමෙයි ඉන්නේ. අපිට පාර්ලිමේන්තුවේ තියෙන කාලය එහෙම නැත්නම් මේ කාර්ය මණ්ඩලය සම්බන්ධ වෙලා මේ කරන්න පුළුවන් කටයුතු වල ප්‍රමාණාත්මක සීමාවක් තියෙනවා. ඒ නිසා අපි පහුගිය දවස්වල විශේෂ වැඩසටහන් දෙකක් පැවැත්තුවා. එකක් මේ ආයතන 457ම එකවර මේ පාර්ලිමේන්තුවටත් කැඳවලා ඒ සභාපතිවරයා සහ ප්‍රධාන විධායක නිලධාරී කියන තනතුරු දරන නිලධාරීන් කැඳවලා ඔවුන් දැනුවත් කළා සහ ඔවුන් සමග සාකච්ඡාවක් කරා මේ ආයතන පද්ධතිය ඇතුලේ තියෙන අක්‍රමිකතාවයන් එහෙම නැත්නම් මේ අකාර්යක්ෂමතාවයන් නිවැරදි කරගන්නේ කොහොමද කියලා. විශාල අකාර්යක්ෂමතාවයන් දකිනවා මේ ආයතන අධ්‍යයනය කරද්දි. එතකොට ඒක මගහැරගන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධව අපි විශේෂයෙන්ම සාකච්ඡා කරා ඔවුන් සමග. ඉතාම සාර්ථක සාකච්ඡාවක්. ඒ වගේම අපි දෙවෙනි සාකච්ඡාවක් කරා ඒ ආයතනවල අභ්‍යන්තර විගණක නිලධාරීන් සහ මූල්‍ය අධ්‍යක්ෂවරුන් ඇතුළේ ඒ මූල්‍ය සම්බන්ධව සාධීක්ෂණයන් සම්බන්ධ වෙන නිලධාරීන් විශේෂයෙන්ම විගණ ජාතික විගණන කාර්යාලය ඒ වගේම භාණ්ඩාගාරයේ ජාතික අයවැය දෙපාර්තමේන්තුව ඒ වගේම පබ්ලික් එන්ටර්ප්‍රයිසස් ඩිපාර්ට්මන්ට් එක PED එක ඒ වගේම විගණන කළමනාකරණ දෙපාර්තමේන්තුව වගේ ආයතනත් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ දැනුම ඔවුන්ගේ මේ හැකියාවන් ඉලක්කයන් සංවර්ධනය කරගනිමින් මේ ආයතන පද්ධතිය ගොඩනගන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධව විශේෂ සාකච්ඡාවක් කරලා තියෙනවා. ඒකත් මෙතෙක් කාලයක් කිසිම අවස්ථාවක මේ ආයතන 457 එකවර කැඳවලා තිබුණේ නැහැ. ඒතොර අපි එහෙම පියවරල් ගණනාවක් කෝප් කමිටුව විදියට අරගෙන තියෙනවා. ඔවුන් දැනුවත් කරලා තියෙනවා. ඔවුන් සමග සාකච්ඡා කරලා තියෙනවා. රාජ්‍ය ව්‍යාපාර පද්ධතිය රාජ්‍යයේ පැවැත්ම උදෙසා එහෙම නැත්නම් මේ සමස්ත ශ්‍රී ලංකාවේ මහජනතාවගේ උමනා එපාකම් වෙනුවෙන් යොදවාගන්නේ කොහොමද කියන එක නිශ්චිතව භාවිතා කරන්න පුළුවන් ආකාරය සම්බන්ධව අපි ඔවුන් සමග සාකච්ඡා කරලා තියෙනවා. ඒ ඉදිරි පියවරවල් ගණනාවක් අපි යෝජනා කරලා තියෙනවා. මේ පියවරවල් ඇතුලේ අපිට දකින්න ලැබුණු තව විශේෂම දේ තමයි බොහෝ ආයතන කියන කනගාටුයි කරු කතානායකතුමනි මෙතෙක් කාලයක් මේ ආයතන පද්ධතියෙන් ආයතන විශාල ප්‍රමාණයක් නිසි සැලසුම් සහිතව නෙවෙයි තිබුණේ. උදාහරණයක් විදියට සමහර ආයතනවල ආයතනයේදී ආයතනය පවත්වා ගැනීමේදී සකස් කරගන්න ඕන කෝපරේට් ප්ලෑන් එක නැත්නම් සංයුක්ත සැලැස්ම බොහෝ ආයතන සතුව තිබුණේ නැහැ. එහෙම නැත්නම් ඒක වෙනත් කිසියෝගු විසින් හදලා දීපු එකක්. එහෙම නැත්නම් ඒක පිළිබඳව ඒක සමහරලාට පනතේ ෆොටෝකොපියක් වගේ එකක්. කිසිම ආකාරයක තමන් කරගෙන යන කාර්යයට බැඳිලා තිබුණේ
නැහැ. ඒ වගේම 2 minutes.
ඒ වගේම මම අවසන් කරනවා කරු කතානායකතුමනි. ඒ වගේම මේක රෝලින් මොඩල් එකක්. එහෙම නැත්නම් මේක වර්ෂෙන් වර්ෂේ දීර්ඝ කර ගනිමින් මේ සැලසුම් සකස් කරලා තිබුණේ නැහැ. ඒකට අනුබද්ධ ලෙස වාර්ෂික සැලැස්ම annual plan එක සකස් කරලා තිබුණේ නැහැ. ඉතින් විවිධ ගැටලු තිබුණා. ඒකට අනුබද්ධව procurement plan එක budget plan සකස් කරලා තිබුණ නැති අවස්ථා අපි නිරීක්ෂණය කරා. ඒ නිසා දැන් අපි අවස්ථාවද ලබා දීලා තියෙන මේ සියලුම ආයතන වලට අවස්ථාව ලබා දෙමින් ඉන්නවා ඔවුන් සකස් කරන ලද වාර්තා මේ කෝප් කමිටුව හමු ඉදිරිපත් කරන්න. ඒකට විගණක ආධිපති දෙපාර්තමේන්තුවත් ඒ නිලධාරීන් මේ සියලු දෙනාමත් සම්බන්ධ කරගනිමින් ඔවුන්ගේ සැලසුම් අපි ඉදිරියේ ප්‍රසන් කරලා ඇත්තට මේක මහජනතාව ඉදිරියේ ප්‍රසන් කිරීමක්. ඒතොර මේක ඇතුලේ අපි බලාපොරොත්තු වෙනවා මේ ආයතන පද්ධතිය තමන්ව නිර්මාණය කළ තියෙන පනතේ තියෙන බලතල ප්‍රකාරව කොහොමද මේ රටේ මහජනතාව වෙනුවෙන් තමන්ගේ කාර්ය ඉෂ්ට කරන්න කියන එක ඉදිරිපත් කිරීමේ අවස්ථාව අපි සලස්වලා තියෙනවා. ඒක මහජනතාව දකිනවා. එතකොට තමයි අර වහගෙන වැහිලා කරන බොහෝ ක්‍රියාකාරකම් අතහැරේ කියන අපේක්ෂාවක් අපි අතරේ තියෙනවා. මොකද අපි කෝප් කමිටු විදියට බලාපොරොත්තු වෙන්නේ නැහැ අර පෝස්ට් මෝටම් මොඩල් එක විතරක්ම පාවිච්චි කරමින් ඔවුන් පසුපස පන්නාගෙන යන අර භූමිකාවක් මේ පාර්ලිමේන්තුවේ මේ කණ්ඩායමක් විසින් කරන්න. ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙනවා මේ කණ්ඩායම් වලට ඉදිරිගාමි ඉදිරියෙන් ඉඳගෙන ඔවුන්ට මඟ පෙන්වන ඔවුන්ගේ මේ ක්‍රියාකාරීත්වය සමාජය ඇතුලේ එහෙම නැත්නම් රට ඇතුලේ රටේ අවශ්‍යතාවයන් වෙනුවෙන් යොදා ගන්න පුළුවන් මට්ටමට උසස් කරන්න පුළුවන් විදියට මේ ආයතන පද්ධතිය මෙහෙව ගන්න. අපි එහෙම නැතුව පස්සෙන් කොච්චර පෙන්නුවත් වැඩක් නැහැ. අපි දශක ගණනාවක් තිස්සේ මේ ආයතන පිහිටවලා ඒ ආයතනේ පස්සෙන් පන්නමින් ඉන්නවා. නමුත් රටේ පහුගිය 2022 වර්ෂයේදී බංකොලොත් කියලා ප්‍රකාශ කරනකොට මේ ආයතන පද්ධතියත් ඔටෝම බංකොලොත් වෙලා ඉවරයි ගරු කතානායකතුමනි. මේක ආයතනයක්වත් ඉතා හොඳ මට්ටමේ තිබුණේ නැහැ. නමුත් දැන් මේක තත්ත්වය වෙනස් වෙමින් ඉන්නවා. අපි බලාපොරොත්තු වෙනවා මේක වෙනස් කරගන්න.
ඒ
වගේම මම අවසන් කරනවා ඒ වගේම මේ ආයතන පද්ධතිය ඇතුලේ තීන්දුව තීරණ දෙමින් වංචාවලට මෙහෙවපු වංචාවන් වලට ඒ නිලධාරීන් සම්බන්ධ කරගන්නමින් කටයුතු කරන්න උත්සාහ කරපු ඒ දේශපාලඥයන්ට නිශ්චිත දඬුවම් දෙන්න පුළුවන් ක්‍රියාමාර්ග යෝජනා කරන අතරම අපි අනිත් පැත්තෙන් මේ නිලධාරීන් සම්බන්ධවත් මම මේ වචනෙන් අවසන් කරනවා
මෙතුමනි සභාපතිතුමාට අපි විනාඩි දෙකක් ආණ්ඩු පක්ෂයෙන් තව වැඩිපුර ලබා දෙමු.
ගරු මන්ත්‍රීතුමා ඔබතුමට විනාඩි දෙකක් අමතර තියෙනවා.
බොහොම ස්තුතියි. අපිට මේ නිලධාරීන් සම්බන්ධව විශේෂයෙන්ම මේ රටේ මහජනතාවගේ අතරේ තියෙන්නේ නිලධාරී යාන්ත්‍රණය ගැන හොඳ චිත්‍රයක් නෙමෙයි. ඒක අපි විසින් කරපු දෙයක් නෙමෙයි. මේ රටේ මහජනතාව මේ ආයතන පද්ධතියේ තියෙන අකාර්යක්ෂමතාවයන්, මේ ආයතන පද්ධතියේ තියෙන දූෂණ වංචා, මේ අක්‍රමිකතාවයන් පිළිබඳව ඇස්කම් අරගෙන ඉන්න මහජනතාවක් ලෙස දැකපු දේවල් මත ගොඩනැගිච්ච චිත්‍ර දැන් අපිට ඇත්තටම අවශ්‍ය වෙලා තියෙනවා ඉදිරියේදී මේ චිත්‍රය වෙනස් කරන්න. ඒ නිසා මේ නිලධාරීන් අතරෙත් ඉන්නවා වැරදි කරන නිලධාරීන්ට දඬුවම් ලැබීම අපේක්ෂාවෙන් ඉන්න නිලධාරීන් ඉන්නවා. මොකද නිවැරදි ලෙස මේ ආයතන පද්ධතිය ඇතුළට ඇවිල්ලා තමන්ගේ හෘදේ සාක්ෂියට එකඟව වැඩ කරන මිනිස්සු එකඟයි වැරදි කරන කෙනාට දඬුවම් දෙන එකට. ඒ නිසා ඇත්තටම මේ ක්‍රියාවලිය නිලධාරීන් බය කරන්න කරන එකක් නෙමෙයි. විශේෂම කෝක් කමිටු ක්‍රියාවලිය. මේක කරන්නෙම නිවැරදි ලෙස කාර්ය කරන ජනතාවට මේ නිලධාරීන්ට තමන්ගේ කාර්ය පිළිබඳව ඉතාමත්ම සතුටින් වගකීමෙන් වැඩ කරන්න පුළුවන් විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් පරිසරයක් නිර්මාණය කරන්න. එනිසා අපි ඇත්තටම නැවත අවධාරණය කරගන්න ඕන අපි කිසිසේත්ම මේ ආයතන පද්ධතිය එහෙම නැත්නම් මේ රාජ්‍ය ව්‍යාපාර පද්ධතිය පස්සෙන් පන්නගෙන ගිහිල්ලා ඔවුන් වැරද්දක් කරාට පස්සේ වැරද්දක් වුණාට පස්සේ ඒක පිළිබඳව හොයනවට වඩා අපි හිතනවා මේ ක්‍රියාවලිය තවදුරටත් ඉදිරිගාමී ලෙස ඉදිරියෙන් ඉඳගෙන මෙහෙයවමින් ඔවුන්ට ඔවුන් වංචාවලට දූෂණවලට නාස්ති මේ අක්‍රමිකතාවලට හසු නොවන ආකාරයට මෙහෙයවා ගනිමින් එවැනි තීන්දුව තීරණ ලබා දීමේ ක්‍රියාවලිය මුළුමනින්ම දැන් නැවතිලා තියෙනවා අලුත් දේශපාලන යටතේ. එහෙනම් නිලධාරීනුත් ඉතාම නිවැරදි ක්‍රමවේදයකට හැඩගස්වා ගැනීම ඇතුලේ මේ ආයතන පද්ධතිය ගොඩ ගන්න පුළුවන් කියලා. ඉතින් ඒ විශ්වාසයෙන් තමයි අද දවසේ විවාදයට මම සම්බන්ධ වුණේ. බොහොම ස්තුතියි ගරු කතානායකතුමනි.